සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචසා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමැඩාරා වැඩ ඉඳිමින් ලෝකේහි නොවෙනස්වන එහෙම නැත්නම් සමකල්ලිටම සාධාරණ වූ ගැඹුරුම සත්‍ය අවබෝධ කරන්නට යෙදුණා. ඒ සත්‍යයට කියනවා ආර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය කියන එකේ තේරුම තමයි යම් කිසි සත්‍යයක් අවබෝධ කරාම පෘථග්ජන භවෙන් මිදිලා ආර්ය භාවයට පත් වෙනවද? ඒ වගේම ආර්ය වූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා වූද කිසිම ආකාරයකින් වෙනස් භාවයකට වැරදි භාවයකට පත් නොවන්නා වූද සත්‍ය තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. මේ ආර්ය සත්‍ය කියන එක ක්‍රම හතරකට නැත්නම් කොටස් හතරකින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. සත්‍ය කියන එකේ තේරුම තමයි යමෙක් මෙසේ වෙනවායයි ප්‍රකාශ කරනු ලැබුවා නම් ඒ දෙය ඒ විදිහටම සිද්ධ වෙනවා නම් ඒට කියනවා සත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ විසින් යම් කරුණක් දුකයි දේශනා කරා නම් දුකට හේතුවයි දේශනා කරා නම් මේ ආදී ලෙසට යමක් දේශනා කරා නම් ඒ දෙය ඒ ලෙසටම සිද්ධ වෙනවා නම් වෙනස් ආකාරයකින් සිද්ධවන්නේ නැතිනම් ඒ වරදින්නේ නැතිනම් ඒ දෙයට කියනවා සත්‍ය කියලා. සත්‍ය දේශනාවක් තියෙනවා. ඒ සත්‍ය දේශනාවට අනුකූලව සිද්ධවන්නා වූ පවතිනා වූ දේවල් තියෙනවා. මේකටත් සත්‍ය කියන්නට පුළුවන්. සත්‍ය කියන එක සාමාන්‍යයෙන් අපේ මනසත් එක්ක සම්බන්ධ දෙයක්. අපි සත්‍යයක් දරාගෙන ඉන්නවා නම් සත්‍යයක් ප්‍රකාශ කරනවා නම් සත්‍යයක් පිළිගන්නවා නම් එසේ මනසින් සලකනු ලබන දෙය ප්‍රකාශ කරනු ලබන දෙය අදහස් කරනු ලබන දෙය ඒකට කියනවා මෙන්ටල් කන්ටෙන්ට් කියලා. ඒ දෙය බාහිර ලෝකයේහි නැත්තම් ක්‍රියාවලියේහි සහ සමපාතණං ඒකට එකඟණං ඒ විදිහටම ඒ හිතන විදිහට සිද්ධ වෙනවා නම් ඒකට කියනවා සත්‍යයක් කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය කිසියෙකු විසින් වෙනස් කළ නොහැකි සත්‍ය අවබෝධ කළා අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කරා. පළවෙනි ධර්මචක්කප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ තමන් අවබෝධ කළා වූ සත්‍යය බෙදලා වෙන් කරලා පැහැදිලි කරපු දේශනාව. ඉතින් ඒ සත්‍යෙහි තියෙනවා බුද්ධ දේශනාවේ හැටියට මේ ලෝකයේහි හේතුන් නිසා හටගන්න යමක් වේ නම් ඒ සියල්ලම තුල සංස්කාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන ත්‍රිවිධ දුක්ඛය පවතිනවා. සංක්ෂේප වශයෙන් එය මේ නාම රූප දෙකයි, පංච උපාදානස්කන්ධයයි. ඒ නැවත නැවත ඇති කරවනවා තෘෂ්ණාව නම් වූ ආසාව නිසා. ඒ ආසාව දුරු කරාම උපදින්නට නියමිත පංච උපාදානස්කන්ධයෝ නූපදී යනවා. ඒකට කියන නිර්වාණ ධාතුව කියලා. ඒ තෘෂ්ණාව දුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ පරිපූර්ණ වශයෙන් පුරුදු කරාම පුහුණු කරාම තෘෂ්ණාව ඒකාන්තයෙන් ක්ෂය වෙලා උපදින්නට නියමිතා වූ දුක්ඛ ස්කන්ධය කෙරෙහි මිදෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දේශනාව. මේ සත්‍ය කිසිම දෙවියෙකු විසින්, බ්‍රහ්මයෙකු විසින්, මාරයෙකු විසින්, පණ්ඩිතයෙකු විසින් බොරුවයි ඔප්පු කර නොහැකි, ප්‍රකාශ කළ නොහැකි, හැම කල්ලටම වලංගු දේශනාවක්. මේ දේශනාවෙහි මාර්ගාරි සත්‍ය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ තමයි දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ විශේෂයෙන් විනෝදිනී මෙන්ඩිස් මහත්මියගේ ආරාධනාවෙන් තමයි සිද්ධවන්නේ. එතුමියට සහ දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පතාගෙන මෙලව දිවුණුව පරලොව සුගතිය කෙලවර නිවන හිමි වේවා කියන අදහසින් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එසේම සිද්ධ වේවා කියන අදහසත් ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, විවට්ට ගාමිනී කුසලයක්ම සිද්ධ වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය හැටියට මේ සිත සහ කය කියන දෙක, නාම රූප දෙක පරම දුක්ඛයක්. ඒ ගත යුතු සාරයක් නැහැ, සැපයක් නැහැ. ආස්වාදයේ කියලා දෙයක් තියෙනවා. එහෙම තිබුණාට ඊට වඩා සිය දහස් ගුණයෙන් ඉහළයි, සිය දහස් ගුණයෙන් ප්‍රකටයි මෙහි තියෙන ආදීනවේ. මොකද්ද මේ නාම රූප දෙකේ තියෙන ආස්වාදය? මේ නිසා යම් සුඛ වේදනාවක් හටගනී නම් ඒ සුඛ වේදනාව මෙහි ආස්වාදයක්. ඒ වගේම ඒ නාම රූප ධර්මයන්ගේ සුඛ වේදනාවට ප්‍රත්‍ය වෙන බවක් තිබෙනවනම්, හේතු වෙන බවක් තියෙනවනම් ඒකත් ආස්වාදයක්. ඒ වගේම ඒ සුඛ වේදනාවන්ගේ හට ගැනීමක් තියෙනවනම් ඒකත් ආස්වාදයක්. මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධේහි ආස්වාදය කියලා දෙයක් තියෙනවා. සතුටක්, සෝමනස්සයක්, සුඛයක් හට ගන්නවා. ඒ සතුට, සෝමනස්සේ, සුඛේ නිසා තමයි මේ නාම රූප දෙක කියන පංච උපාදාන ස්කන්ධයට අපි ඇලිලා ඒ ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. මේ භවයේත් යම් ආස්වාදයක් තියෙනවා, අනාගත භවයන්හිත් ආස්වාද ලැබෙනවා, මේ භවයේත් ඉදිරියේදී ආස්වාද ලබන්නට බලාපොරොත්තු වෙනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් විඳිමින්, පවුල් පන්සල් වෙමින්, දරුවන් සමග විනෝද වෙමින්, හොඳ රැකියා කරමින්, ධනෙ උත්පාදනය කරමින්, අධ්‍යාපනය ලැබලා මිනිසුන්ගෙන් කීර්ති ප්‍රශංසා ආදී ලැබමින් මේ සුඛ සෝමනස්යන් ලබන්නට හැමෝම කැමතියි. ඒ ආස්වාදය එහෙම තිබුණට මෙහි තියෙනවා සංගවිච ආදීනවයක්. මොකද්ද මෙහි ආදීනවේ? ආදීනවේ තමයි බිඳෙන බව, විනාශ වෙන බව, දුකට ප්‍රත්‍ය වෙන බව, වසඟේ නැති බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය මෙහි තියෙන ආදීනවයක්. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ප්‍රාප්ත වෙන බව, කැමති වුණත් නොකැමති වුණත් කර්ම කෙලෙස තියෙනවා, නැවත නැවත උපදින බව, උපදින උපදින වරයක් පාසා වාරයක් පාසා දිරන බව, මිය යන බව, ලෙඩටපත් වෙන බව, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ප්‍රාප්ත වෙන බව, ක්ලේශ අග්නියන්ගෙන් දැවෙන බව, කෙලෙස් වලට හිත කර බව, මේ වගේ එක එක නානා ප්‍රකාර දුක්ඛයන්ගෙන්, ආදීනවයන්ගෙන් මේ පංච උපාදාන ස්කන්ධේ යුක්තයි. ඒ නිසා අර ආස්වාදයේ වගේම මේකේ ආදීනවයකුත් තියෙනවා. ආස්වාදයට වඩා සිය දහස් ගුණෙන් ආදීනවය බහුලයි, ප්‍රකටයි. නැත්තම් ප්‍රකටයි කියන්නේ වැඩි. උදාහරණයකට අතිශය ප්‍රණීත වූ සුඛ වේදනාවක් උපදවා ගන්නට බොහෝ වෙහෙස මහන්සි වෙන්නට ඕනි, බොහෝ කල් වෙහෙසෙන්නට ඕනි, නිකන් උපදින්නේ නැහැ. සුඛය ප්‍රණීත වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න කරන්න ඕනේ වෙහෙස වැඩි, මහන්සිය වැඩි. එම ගොඩාක් වෙහෙසුනා කියලා උපදින සුඛයෙහි දීර්ඝ කාලීන බව කියලා එකක් නැහැ. ක්ෂණයකින් නැති වෙනවා. ඊටාම ඉහළ සම්පත්තිය භුක්ති විඳත් සාමාන්‍යයෙන් හොඳ ආරක්ෂිත තැනක ඊටාම සුව පහසු ඇඳපුටු මේස සහිතව, යාන වාහන සහිතව, මිල මුදල් සහිතව කාලයක් කෙනෙක් අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒක මනසටත් ලොකු සැනසෙල්ලක් තියෙන ඒ වගේ තැනක ජීවත් වෙනකොට, නමුත් ඒ ජීවිත කාලයේදී ඒ සැපයන් ලබනකොට මොහොතක් මොහොතක් පාසා මේ ලබන්නා වූ උපදින්නා වූ සැපයන්ගේ බිඳීමක් තියෙනවා. ඒ දැන් ලබන සැපය පහල් අතීතයට යනවා. අනාගතයේහි සැප ලබන්න තියෙන නිසා අපිට ලොකු ආරක්ෂිත බවක් හිතට දැනෙනවා. හැබැයි මේ සැපයන් වෙන වෙනම අධ්‍යයනය කළොත් ඒ ලබන සැපය ඒ තැන නිරුද්ධ වෙනවා. ඒ තැන නිරුද්ධ වෙනවා. කායික වෙන්නට පුළුවන්, මානසික වෙන්නට පුළුවන් හැම සැපයක්ම. ඒ නිසා අර සුඛාස්වාදය ප්‍රකට ලෙස අපිට වැටහුණාට මේකේ ලොකු ආදීනවයක් තියෙනවා. මොකද ක්ෂණිකව බිඳෙනවා. බිඳෙන එක නිසා නැවත නැවත උපදවා ගන්නට, මේන්ටේන් කරන්න, පවත්වා ගන්න මහන්සි වෙන්නට ඕන. උත්සාහවත් වෙන්නට ඕන. ඒක මේකේ තියෙන ආදීනවය. ඒ වගේ කොච්චර මහන්සි වුණත් මේ සුඛයෙන් තවසක වෙන්නට ඕන. මේ සුඛය අවසන් වෙනවා. සදාතනික නැහැ. ඒකත් මේකේ තියෙන ආදීනවය. ඒ වගේ මේකෙන් වෙන් වෙනකොට ශෝකය ඇති වෙනවා. ඒ වගේ මේ සුඛය හේතු කරගෙන අනේක විද අකුසල් සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා සතර පායට වැටෙන්නට පුළුවන්. සසර දුක් විඳින්නට පුළුවන්. මේ සියල්ලම ආදීනව. ක්ලේශ දාහෙන් දැවෙනවා, තැවෙනවා. මේ සියල්ල මේකේ තියෙන ආදීනව. මේ ආදීනවයන් මේ යුක්ත නිසා මේ නාම රූප දෙක දුක්ඛයක්. හැබැයි අතරතුරේදී ආස්වාදයකුත් නැතුව නෙවෙයි. නමුත් ආස්වාදය කියන සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව තුලම ආදීනව. මොකද ඒ සුඛ සෝමනස්ස වේදනාව ෂණේකින් නිරුද්ධ වෙන එකත්, ඒ සුඛ සෝමනස්සයන් උපදවා ගන්නට ගොඩාක් වෙහෙස මහන්සි වෙන්නට සිදුවීමත්, වෙහෙස මහන්සුනත් නැවත නිරුද්ධ වෙලා නැවත වෙහෙසෙන්නට සිදුවීමත් උපදවා ගැනීමට, එකවරක් දෙවරක් නෙවෙයි සියවර දහස්වර උපදවා ගත්තත් සන්තෘප්තියක් එන්නේ නැතුව නැවත නැවත අවශ්‍ය වෙන බව, මේ විදිහට මේකේ තියෙන ලොකු අතෘප්තිකර ගතියක්. ඒ නිසා මේ සුඛ ආස්වාදය ආස්වාදය කියන එකේ ආදීනවේ ගැබ් වෙලා තියෙනවා. සාදීනවේ අතිශය බහුලයි, අතිශය විශාලයි, අතිවිශාලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තියෙන සුළු ආස්වාදයේ දෙන නොසලකා මේ නාම රූප දෙක පංචඋපාදාන ස්කන්ධය දුක්ඛයක් ලෙස දේශනා කරා. ඒක මේ ලැබිලා තියෙන පංචඋපාදාන ස්කන්ධය විතරක් නෙවෙයි, ලබන්නට නියමිත පංචඋපාදාන ස්කන්ධත් මේ ආදීනවේ යුක්තයි, මේ දුක්ඛෙන් යුක්තයි. අතීත පංචඋපාදාන ස්කන්ධත් එහෙමයි, මේ වෙලාවේ තියෙන පංචඋපාදාන ස්කන්ධ, මේ භවයේ තියෙන පංචඋපාදාන ස්කන්ධත් එහෙමයි, අනාගතේ උපදින්නට නියමිත පංචඋපාදාන ස්කන්ධත් එහෙමයි. උපදින්නට නියමිත, අනාගතේ උපදින පංචඋපාදාන ස්කන්ධත් එහෙමයි, උපදින්නට නියමිත පංචඋපාදාන ස්කන්ධත් එහෙමයි. මේ සියල්ලම අතීත, අනාගත, වර්තමාන, උපාද රහ මේ සියලුම පංචඋපාදාන ස්කන්ධයෝ මේ කියන ආදීනමේ යුක්ත නිසා මහා දුක්ඛ ස්කන්ධයක්. මහා දුක්ඛ ස්කන්ධයක්. ඒ නිසා අතීතයේ ගැන බැලුවත්, වර්තමානයේ ගැන හිතුවත්, අනාගතයේ ගැන බැලුවත්, උපදින්නට නියමිත ස්කන්ධයන් දෙස බැලුවත් මේ සියලුම ස්කන්ධයෝ දුක්ඛ රාශියක්. ඒවා තමයි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා ඒ පංචඋපාදාන ස්කන්ධයේ තියෙන දුක දක්වුවා. ඒ සියල්ලම පවතින මේ පංචඋපාදාන ස්කන්ධය නැත්තම් නාම රූප දෙක කෙරෙහිනේ. ඒ නිසා මේ නාම රූප දෙකත් දුකක් ලෙස දේශනා කරනවා. සංකිට්ඨේන පංචඋපාදාන ඛණ්ඩා දුක්ඛා කියලා දේශනා කරනවා. ඒක බොරු කියලා පෙන්වන්නට බෑ. ඒක පරම සත්‍යයක්. ඒක විස්තර කරන්න සත්‍යමයි මතුවන්නේ. රූපස්කන්ධය ගත්තොත් නැවත නැවත බඩගිනිවීම, පිරිසුදු කරන්න සිද්ධ වීම, මලමුත්‍ර පහ කිරීම අවශ්‍යතා, මැසි මදුරුවන්ගෙන් පහල පැහැර කෑම, ලෙඩ දුක් හට ගැනීම, තුවාල සිද්ධ වීම, කොයිකුත් වේදනා හටගෙන සිත ගත්තොත් නොයිකුත් මානසික පීඩාවලට ප්‍රාප්ත වීම, මේ සියලුම දුක්ඛයන්ගෙන් මේක යුක්තයි. මනස ඒ හැම දෙයක්ම නාම රූප දෙකම එහෙමයි. ඒක සවිස්තරව විස්තර කරන්න ගියොත් ඒක වෙනම දේශනා කරන්නට ඕන. සිය උපදින්නට නියමිත නාම රූපයනුත් එහෙමයි. දිව්‍ය බ්‍රහ්මාත්ම භාවයකට ගියත් එහෙමයි. ඉතින් ඒ නාම රූප ධර්ම නැත්තම් පංච උපාදාන ස්කන්ධය නැවත නැවත හටගන්නේ කවරක් නිසාද? මොකක් හේතු කරගෙනද? ඒ නාම රූප ධර්මයන් ප්‍රාර්ථනා කරන නිසා, බලාපොරොත්තු වෙන නිසා, කැමති වෙන නිසා. තෘෂ්ණාව. තෘෂ්ණාවට මේක තනි උපදවන්නට බෑ. මේක ඇත්තට උපදවන්නේ කර්මය විසින්. ඒක තමයි චේතනාව කියලා කියන්නේ. ක්‍රියා සාධන චේතනාව. හැබැයි මේ සිදු කරන චේතනාව තෘෂ්ණාවේ බලපෑමට ලක් වෙනවා. අර ආසාවට, පංචපාදනස්කන්ධයේ කැමති කියන තෘෂ්ණාවේ බලපෑමට ලක් වෙනවා. ඒ බලපෑමට ලක්වීම නිසා මේ කර්මයේ විසින් නැවත නැවත පංචපාදානස්කන්ධ ගොඩනගනවා, හදනවා. ඇයි මේ තෘෂ්ණාව තියෙන්නේ? අවිද්‍යාව හේතු කරගෙන, නොදැනුවත්කම නිසා. අර කියව පංචපාදානස්කන්ධයන් වල තියෙන දුක්ඛේ නොදකින නිසා, ආස්වාදයේ පමණක් අවධානය දෙන නිසා, ආස්වාදයේ සාර ලෙස ගන්න නිසා මේකට කැමති වෙනවා. ඒ කැමති වීම නිසා අපි කරන සිදු කරන ක්‍රියාවල යම්කිසි ගති විශේෂයක් ඉතිරි වෙනවා. ඒක නාම රූප දෙක උපදවනවා. ඒ අතිරේක ගති ඇති වෙන්නට හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් සත්‍ය අවබෝධ කරලා නැති නිසා අපේ సంతානෙහි එක්තරා අතිරේක වේග සහිත බවක් ඇති වෙනවා. ඒ නිසා ඒ චේතනාවන්ට කියන සංස්කාර කියලා. මොකද්ද මේ අතිරේක වේග සහිත බව කියන්නේ? යම්කිසි අරමුණක් කෙරෙහි අපිට බයක් ඇති වුණා කියලා හිතන්න. පොඩි කාලේ මොනවා හරි දරුණු අත්දැකීමක් තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ ඒ වගේ ඒ හා සමාන දෙයක් අපි අත්දකිනකොට නැවත අපේ හිතේ යම් කැළඹීමක් ඇති වෙනවා. අපි යම් යම් වැඩ සිද්ධ කරන බව ඇත්ත. නමුත් සිද්ධ කරනකොට ඒ ක්‍රියාවල ලොකු ලොකු වෙනස්කමක් තියෙනවා. ඇබ්නෝමලිටියක් එනවා. බය වෙනවා, දැක් ගැස් වෙනවා. අපේ කායික වාචික ක්‍රියාකාරකම් වල වෙනස්කමක් සිද්ධ වෙනවා. මේ විදිහට වෙනස්කමක්. ඒතට ඒ වගේ අපේ ක්ලේශයන්ගේ මෝහේ, මොකද ඒතට ඒ අපි කරන්නේ ඒ කෙනාට මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහුවා. මෙයා කරුණු කාරණා කියලා දෙනවා. සයාගේ හිතේ තියෙන සම්මෝහය දුරු කරන පොඩි කාලේ ලැබිච්ච අත්දැකීමට. එයා තේරුම් ගන්නවා දේවල් මෙහෙ විතරක් නෙවෙයි. එහෙම ඒ ලැබිච්ච අත්දැකීම එකක් පමණයි. ලෝකේ හැම දෙයක් මෙහෙම නෙවෙයි කියන එක තේරුම් ගන්නවා. ඒ සම්මෝහ ඉවත් වෙනකොට ඊට පස්සේ එයාට අනිත් දේවල්ට මුහුණ දෙන්න පුළුවන් වෙනවා පහසුවෙන්. සයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් හැසිරෙනවා. ඒතර යම් කිසි ක්ලේශයක්, යම් කිසි දෙයක් කෙරෙහි ඇලීමක්, බැඳීමක්, තරහක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් කටයුතු කරනකොට, අපි සාමාන්‍ය විදිහට කටයුතු කළාට ලොකු වෙනස්කමක් අපේ సంతාන තුළ ඇති වෙනවා. ඒ වගේ තමයි අපේ సంతානෙහි අනවරాగ්‍ර සංසාරයේහි මේ නාම රූප දෙක මම මාගේ කියලා අල්ලගෙන ඒක ආස්වාද කරමින් ඒකට සතුටු වෙමින් තියෙන ක්ලේශයන් තියෙනවා. තෘෂ්ණාව, අවිද්‍යාව වගේ ක්ලේශ විශේෂයෙන් නොදැනුවත්කම නිසා. අර මනෝවෛද්‍යවරයා නොදැනුවත්කමනි ඉවත් කරන්නේ. ඒ වගේ අපේ సంతානෙහි නොදැනුවත්කමක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඒ නොදිනුවත්කම හේතු කරගෙන අපි මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට, කායික වාචික ක්‍රියාකාරකම්, මානසික ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට යම් ඇබ්නෝමලිටියක්, යම් වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා ඒ නොසන්සිඳුණු ගතියක් තියෙනවා චේතනාවේ. ඒක මේ ධර්මදේශනා කරන කියලා අවස්ථාවේ දන් දෙනකොට, විපස්සනා වඩනකොට පවා තියෙනවා. මොකද අනුසේ වශයෙන් අවිද්‍යාව දුරු වෙලා නැහැ. දැන් අර මනෝවෛද්‍යවරයා කරන්නේ ඒ ප්‍රබලව තියෙන අනවබෝධය දුරු කරන එක. ඒක තියෙනකන් යා ඇබ්නෝමලිටිය වළක්වන්නට බෑනේ. හරි අමාරුයිනේ. ඒ වගේ මේ අනවබෝධයේ තියෙන තාක්කල් සංස්කාරය කෙරෙහි, පංච උපාදානස්කන්ධය කෙරෙහි අපි මොන ක්‍රියාකාරකම සිද්ධ කළත් ඒකේ අර අතිරේක වේග සහිත ගතියක් ඇති වෙනවා. ඒක සම්පූර්ණයෙන් දුරු කර දවසට තමයි මේ වේග සහිත බව නැතිවන්නේ. ඉතින් මේ චේතනාවන් ඉපදිලා නිරුද්ධ වෙනකොට අර පංච උපාදානස්කන්ධය මම මාගේ කියලා අල්ලගෙන තියෙන දකින මේ අවිද්‍යාව තියෙනකොට අපි සිදු කරන චේතනාවල, කර්මවල යම් අතිරේක වේග සහිත බවක් වෙන එක රහත් సంతානේ නෑ. ඒ වේග සහිත බව ඉතිරි වෙනවා නිරුද්ධ වෙනකොට. ඒ වේග සහිත බව ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන වේග සහිත බව වැයවන්නේ කවරක් සඳහාවත් නෙවෙයි, තෘෂ්ණාවේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. මොකද තෘෂ්ණා අවශ්‍යතාවය? නාම රූප දෙක ඕනේ. නාම රූප දෙක අවශ්‍යයි. ඒවට කැමති. පංච උපාදානස්කන්ධය ලබන්න කැමති. මොකද ආස්වාදයට ඇලිලා තියෙන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාවේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනු වස් අර කර්ම චේතනාවේ ශක්තිය මතු අනාගතයේහි නැවත පංචපාදානස්කන්ධම උපදවනවා. පංචපාදානස්කන්ධ උපදවනවා. එතනේ පංචපාදානස්කන්ධ උපදවීමට චේතනාවත් බලපාන, කර්මයක් බලපාන, අවිද්‍යාවත් බලපාන, තෘෂ්ණාවත් බලපාන. මේ මෙතන අවශ්‍යතාවයේ තියෙන්නේ කාටද? පංචපාදානස්කන්ධේ ලබන්න අවශ්‍යතාවයේ තියෙන්නේ, ඕනකම තියෙන්නේ. ඒ සඳහා කටයුතු සංවිධානය කරන්නේ මේ තෘෂ්ණාව. උපමාවක් ලෙස ගත්තොත් මිනිස්සෙක් යම් ටික බීජ, යම්සි බීජ ලාගයක් ලැබිලා පොළවේ රෝපණය කරලා ගස් ටිකක් හදනවා. ඒ හදන ගස්වල ඵලදාව ලබනවා. ඒ පොළව තියෙනකොට හොඳ බීජ වපුරලා වතුර දාලා රැකබලාගෙන තමයි ගස් ටික හදන්නේ. එහෙම කරාම අපි අහනවා අවසානයේ මේ ගස් ටික කාටද අයිති? මේකේ 3 දෙනෙක් ඉන්නවා. බීජ මනුස් උයන් පල්ලා පොළව මේ තුනම අවශ්‍යයි. වතුරත් අවශ්‍යයි. ඒත් ප්‍රබාහිර සාධක මේ තුනම ගස්වල ඍජුවම සම්බන්ධයි. පොළවේ ගස් කියන්නත් පුළුවන්ද, බීජවල ගස් කියන්නත් පුළුවන්ද, උයන් පල්ලගේ ගස් කියන්න පුළුවන්. මේ තුනම කියන්න පුළුවන්. නමුත් අපි වැඩියෙන් ව්‍යවහාර කරන්නේ කවරක්ද, කාගේ ගස්ද, කවුද මේ ගස් හැදුවේ, කාටද අයිති කියලා ඇහුවොත් අපි උත්තරේ දෙන්නේ උයන් පල්ලට. උයන් පල්ලට. ඒ වගේ මේ අවිද්‍යා කර්ම කියන ක්ලේශ, අවිද්‍යා කර්ම තෘෂ්ණා කියන ධර්ම සියල්ලෙන්ම මේ පංචඋපාදානස්කන්ධේ හටගත්තට මේක සැබවින්ම අයිතිකාරයා, මේක සැබවින්ම හැදුවේ කවුද කියලා ඇහුවොත්, සැබවින්ම කාගේ නිර්මාණයක්ද කියලා ඇහුවොත් ඒකේ උත්තරේ ලැබෙන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව තමයි මේකේ අයිතිකරුවවන්නේ, තෘෂ්ණාව තමයි මේක නිර්මාණය කළවන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව තමයි මේ දුක්ඛය, පංචඋපාදානස්කන්ධ දුක්ඛය නැවත 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 ඇති කරවන්නා වූ ධර්මය. ඒ නිසා අර පංචඋපාදානස්කන්ධය, ඒ තෘෂ්ණා අවිද්‍යාව නිසා තමයි කර්ම ශක්තිය ඉතිරිවන්නේ. නමුත් ඒ කර්ම ශක්තිය විසින් නාම රූප උපදවන්නේ තෘෂ්ණාවේ අවශ්‍යතාවයේ සම්පූර්ණ කිනසදා. ඒ වගේම එක එක කර්ම වලට අපි යොමු කරවන්නේ අවශ්‍යතාවයේ ඕනකම තියෙන, බලාපොරොත්තුව තියෙන, පුනර්භවයක් කිරී අපේක්ෂාව තියෙන්නේ තෘෂ්ණාව. අවිද්‍යාව කරන්නේ ඒකට පදනම සකස් කළ දෙන්නේ සත්‍ය වහලා. සතෘෂ්ණාත දුක්ඛ සමුදය. එතකොට මේ දුක්ඛ සමුදය තියෙනකොට නැවත නැවත පංචඋපාදානස්කන්ධ හට ගන්නවා. දැන් මේ වෙලාවේ පංචඋපාදානස්කන්ධයක් දරාගෙන අපි ඉන්නවා, තෘෂ්ණාවත් අප්‍රහීනව තියෙනවා. ඒ නිසා මැරෙනකොට නැවත ඒ තෘෂ්ණාව හේතු කරගෙන කර්මයක් නිසා උප්පත්තිය ලැබෙනවා, අවිද්‍යාවත් අප්‍රහීන නිසා. ඒතරින් ලබන්නට අපි නියමිතයි පංචඋපාදානස්කන්ධය. නැවත නැවත ලබන්නට නියමිතයි. ඒකෙන් මිදිලා නැහැ. මේ පංචඋපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. දැන් මේ තියෙන පංචඋපාදානස්කන්ධ විතරක් නෙමෙයි නැවත නැවත පංචඋපාදානස්කන්ධ ලබන්නේ. ඒක අනුත්පන්න දුක්ඛය කියලා කියනවා අපි. උපදින්නට නියමිත දුක්ඛය. හේතු ඇති කල්ලි තාම නූපදිනු, නමුත් උපදින්නට නියමිත දුක්ඛය. ඒක අනුත්පන්න දුක්ඛය කියලා. ඒ ලබන්න තියෙනෙත් උපදින්නට නියමිත පංචඋපාදානස්කන්ධමයි, වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ උපදින්නට නියමිත දුක්ඛයක්. දුක්ඛයෙන් අත මිදිලා නැහැ. දුක්ඛයෙන් මිදිලා නැහැ. ඒ පංචඋපාදානස්කන්ධ දුක්ඛය. එතකොට යම් කෙනෙක් මේ දුකෙන් නිදහස් වෙන්නට ඕනේ නම් මොකද කරන්නට තියෙන්නේ? දැන් මේ තියෙන පංචඋපාදානස්කන්ධයේ සිඳගත්ත කියලා, විනාශ කරගත්ත කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තෘෂ්ණාව තිරන නැවත පංචඋපාදානස්කන්ධයක් හට ගන්නවා, මේකට සම්බන්ධ නැවත හට ගන්නවා. ඒ නිසා මේක මැරුවා කියලා, මේක විනාශ කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නැවත උපදින්නට නියමිත නම් පංචඋපාදානස්කන්ධ ඒව වලින් මිදෙන්නට ඕනේ. උපදින එක වළක්වන්නට ඕනේ. උපදින්නේ පංචඋපාදානස්කන්ධයේ උපදින්නේ තෘෂ්ණාව හේතු කරගෙන නිසා, තෘෂ්ණාව පදනම් කරගෙන නිසා අපි තෘෂ්ණාව තමයි ගලවන්නට ඕනේ. තෘෂ්ණාව ගැලවුවම අර උපදින්නට නිමිත පංචඋපාදානස්කන්ධයන්ගෙන් මිදෙනවා. දුකෙන් මිදෙනවා. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දුක්ඛ නිරෝධය කරන්නේ තෘෂ්ණා නිරෝධය. මොකද තෘෂ්ණාව නිසා තමයි දුක උපදින්නට නිමිත. ඒ නිසා ඒ උපදින්නට නිමිත දුක්ඛයාගේ නිරෝධය, එයින් අන්‍ය වූ භාවය, මිදුණු භාවයට කියනවා, මිදුණු භාවයට කියනවා දුක්ඛ නිරෝධාරය සත්‍ය කියලා. දුක්ඛ නිරෝධාරය සත්‍යය. එතකොට මේ දුක්ඛ නිරෝධාරය සත්‍යය සාක්ෂාත් කරන්නට නම් අපිට කරන්නට තියෙන්නේ මේ තෘෂ්ණාව නැති කරන එක. තෘෂ්ණාව නැති කරාම පුරාණයේ කරපු කර්ම වලට මතු ප්‍රතිසන්දි ඇති කරවන්න බැරි වෙනවා. අවස්ථාව නොලැබී යනවා. එතන වෙන්නේ අවස්ථාව නොලැබී යනවා. ඒ තෘෂ්ණාව නැති කර. තෘෂ්ණාව නැති කරන්නට බැහැ අවිද්‍යාව තියාගෙන. මොකද අවිද්‍යාව තමයි තෘෂ්ණාවේ පදනම හැදෙන්නේ. මොකද අපි ඇලෙන්නේ යමකට සත්‍ය නොදන්න නිසා. අවිද්‍යාව හේතු කරගෙන තෘෂ්ණාව හටගන්න. තෘෂ්ණාව පවතින්නේ. අවිද්‍යාව දුරු කරනකොට තෘෂ්ණාව නැති වෙලා කර්ම වලට මතු ප්‍රතිසන්දි දීමේ අවකාශය නොලැබී යනවා. එහෙනම් අපි කරන්නට ඕනේ ඍජුවම තෘෂ්ණාව නැති කරනකොට තෘෂ්ණාවේ හේතුව නැති කරන්නට ඕනේ. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. ඒත් අවිද්‍යාව දුරු කරනවා, අවිද්‍යාව දුරු කරාම තෘෂ්ණාව නැති වෙලා අවිද්‍යාව තෘෂ්ණාව දෙකේ නැතිවීම නිසා කර්මයට අවකාශ නොලැබී අර උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදෙනවා. මේක තමයි සිද්ධවන්නේ. මේක සිද්ධ කරන්න අවිද්‍යාව නැති කරන්නට ඕනේ. ඒකට මාර්ගයක් තියෙනවා. අවිද්‍යාව නැති කරන්න තියෙන මාර්ගය තමයි විද්‍යාව ඇති කර ගැනීම. විද්‍යාව කියන්නේ ඥානෙ, අවිද්‍යාවට විරුද්ධ ධර්මය. සත්‍ය අවබෝධ කරන්නට ඕනේ. එහෙනම් මේ සත්‍ය අවබෝධ කිරීම තමයි දුක්ඛ නිරෝධය කිරීමේ ප්‍රතිපදාව. සත්‍ය අවබෝධ කිරීම. ඒ නිසා එකම ප්‍රඥාවෙන් මේ කරන්නට පුළුවන්. හැබැයි මේ විද්‍යාව, ප්‍රඥාව, ඥානය කියන මේ දෙය, ඒක තමයි චක්කුව, චක්ෂුව, ඥානය, ආලෝකය කියලා දේශන. චක්කුකරණී, ඥානකරණී, ඊට පස්සේ චක්කුං උදපාදි ආලෝකෝ උදපාදි කියන්නේ විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි කියලා දේශනා කරන්නේ. මේ එක එක නම් වලින් කියන ප්‍රඥාව උපදවා ගන්නට ඕනේ. මේක එහෙම එකපාර උපදවා ගන්නට බෑ. ඒක උපදවා ගන්නට අවශ්‍ය සාධක සකස් කර ගන්නට ඕනේ. යම් කෙනෙක්ට ගැඹුරු විෂයක් අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් අපි හිතමුකෝ අභ්‍යවකාශය ගැන වෙන්නට පුළුවන්, රොකට් එකක් ගැන වෙන්නට පුළුවන්, ගැඹුරු සංකීර්ණ විෂයක් අධ්‍යයනය කරන්නට ඕනේ නම් ඒකට සරිලන පරිද්දෙන් පටාපිටාව සකස් කර ගන්නට ඕනේ. ඒකට යම් එකඟ බවක් හිතේ තියෙන්නට ඕනේ. මොකද ගොඩාක් වෙලා මහන්සි වෙලා කැප වෙලා ඒ විෂයන් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒකට අවධානය දෙන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ, මතක තියා ගන්නට ඕනේ. ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒක කරන්නට නම් තමන්ගේ හිත බාහිරට යන්න නොදී ඒ අරමුණෙන් පවත්වා ගැනීම හැකියාව තියෙන්නට ඕනේ. ඒ සඳහා අපි කායික වාචික යම් ඩිසිප්ලින් එකක විනයක ඉන්නට ඕනේ. මද්ද්‍රව්‍ය පාවිච්චි කරමින්, අනවශ්‍ය දේවල් සිදු කරමින්, නොගැලපෙන කාම සේවනයන්ට යොමු වෙමින් එහෙම කරනවා නම් මේ කරන්නට බෑ. මොකද ඒකට ලොකු කැපකිරීමකින් අවධානයකින් තමයි මේ විශ්ය හදාරන්නට ඕනේ. යම් ඩිසිප්ලින් එකක් ඕනේ. මේ ඩිසිප්ලින් එක හැබැයි මේ ඔක්කොම කරන්නට ඒ මාර්ගයේ වටිනාකම තේරිලා තියෙන්නට ඕනේ. මම මේ දේ ඉගෙනගෙන මේ වගේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මේ උපාධි අරගෙන මේ වගේ ලෝකයට සේවයක් කළා මටත් පවුලටත් රටටත් සේවයක් කරගන්න තේරුම් ගන්නට ඕනේ. සා ඒක පිළිබඳව හිතන්නට ඕනේ. මේකට යොමු වෙච්ච සිතිවිලි තියෙනට මම මේව කරනවා, මෙනවා, මේව කරනවා. මේ විදිහට හිත ඒ පැත්තට බර වෙන්නට ඕනේ. විතර්කණය වෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඒක ඇප්ලයි කරමින් ඩිසිප්ලින් එක විනයක් ඇති කරගෙන ඉඳලා හිත එකඟ කරගෙන හොඳට අවධානය දීලා කරුණු කාරණා තේරුම් අරගෙන ඒ අදාළ ජයග්‍රහණ ලබා ගන්න. ඒ විදිහටම තමයි මේ විද්‍යාව ඇති කරගෙන අවිද්‍යාව දුරු කරන්නට අවශ්‍ය නම් කෙලින්ම විද්‍යාව උපදවා ගන්නට බෑ. ඒ උපදවා ගන්න විද්‍යාවට කියන මාර්ග විද්‍යාව කියලා. අවිද්‍යාව දුරු කරන, සුණු විසුණු කරන, දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන, සත්‍යාමේ සංස්කාර ලෝකෙන් එතර කරවන දේ ඥානෙ. ඒ ඥානය උපදවා ගැනීමට හොඳ සමාධිමත් භාවයක් හිතේ තියෙන්නට ඕන. ඒ සමාධිමත් භාවයක් තිබුණොත් තමයි ගැඹුරින් අධ්‍යයනය කළ විමසලා විමසලා මේ කරුණ තේරුම් ගන්නට පුළුවන්. විමසීමට කියනවා විතර්කණය කියලා, සම්මා සංකල්පය කියලා. නැවත 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 ඒ කරුණු වලට හිත යොමු කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් විෂයක් ඉගෙන ගන්නවා නම් ඒ විෂයට හිත යොමු වෙන්නට ඕනේ. මේක කියවන්නට ඕනේ, මේක අධ්‍යයනය කරන්නට ඕනේ, මේක ඉගෙන ගන්නට ඕනේ. ඒතකොට දැන් කරුණු කාරණා හිතට වැටෙන්නට පටන් ගන්න. අපි ඒකට හිත යොදවන්නට ඕනේ. ඒ තමයි විතර්කය කියලා. අරමුණට නංවන්නට ඕනේ. ඒ රොකට් සයන්ස් තංග ඉගෙන ගන්න අභ්‍යවකාශ මේ පිතු පෙරල පෙරල ඒ අදාළ විෂයන්ට එහෙම යන්නේ නැතුව තරුණු තේරෙන්නේ නැහැ. ඒකට ගිහිල්ලා ආ දැන් මේ කරුණ ඉගෙනගෙන තමයි ඥානේ වර්ධනය කරගන්න. අවබෝධය ඇති කරගෙන ඊට පස්සේ ජයග්‍රහණ ටික ගන්න. මේක කරන්නට එකඟ භාවයක් හිතේ තියෙන හිත ඩිස්ට්‍රැක්ට් නොවි හොඳට සංසුන්ව ඒකේ යෙදෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒතර ඒ විදිහට මේ අවිද්‍යාව ඇති කර ගැනීම සඳහා නාම රූපයන්ගේ සත්‍ය තේරුම් ගැනීමට හිත ඒ විදිහට යොමු කරන්නට ඕනේ. ඒක සිද්ධ කරන්න හිත හොඳ සමාධිමත් වෙලා තියෙන්නට ඕනේ. සංවර වෙලා තියෙන්නට ඕනේ. සංසිඳිලා තියෙන්නට ඕනේ. සායිකේ ගොඩක් වෙලා ඉන්න පුළුවන් මානසික ශක්තිය තියෙන්නට ඕනේ. ඒ සියල්ල සඳහා කය වචන දෙක සංවර කරන් ඉන්නට ඕනේ. මේ ඔක්කොම කරන්නට මේකේ වටිනාකම තේරිලා තියෙන්නට ඕනේ. තේරිලා ඒක ගැන හිතලා තියෙන්නට ඕනේ. හිත නැඹුරු වෙලා තියෙන්නට ඕනේ. මේ විදිහේ මුල් ගමනක් ගිහිල්ලා තමයි අවසානයේදී අවිද්‍යාව දුරු කරන ගැඹුරු ඥානය උපදින්නේ. ඒ ඥානය උපදිනකොට අවිද්‍යාව නැති වෙනවා. උපදින්නට නිය තෘෂ්ණාව නැති වෙනවා. උපදින නිය ස්කන්ධයන්ගේ නිරුද්ධ වෙලා අන්න අර තිබිච්ච ආදීනවයන්ගෙන් ගහන සම්පූර්ණ දුකෙන් නිරුද්ධ වෙනවා. දුකෙන් මිදෙනවා. ඒතර මේක මේ ඥානෙ උපදවා ගන්නට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ අංග 8 පරිපූර්ණ වෙන්නට ඕනේ. එක අංගයක් තමයි ඥානෙ යටි. ඉතිරි 7 තියෙන්නට ඕනේ. ඒ 7 ඇතිකල්ලි තමයි අර ඥානෙ උපදින්නේ. අවිද්‍යාව දුරු කරන්නේ. මොනවද මේ අංග? මුලින්ම තියෙන්නෙත් ඥානයක්මයි. ඒ කියන්නේ මොන ඥානේද? සුතමේ ඥානේ. කරුණු කාරණා ඉගෙන ගන්නට ඕනේ, චින්තාමය කරන්නට ඕනේ, ඉගෙනගෙන තේරුම් ගන්න. ඒ තමයි සුතා, දතා, වචසා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා, සුප්පටි විජ්ජාදී ලෙසට දක්වන විදිහට කරුණු කාරණා ඉගෙන ගන්නට ඕනේ, බණ ටික අහන්නට ඕනේ, චතුරාර්ය සත්‍ය දේශනා අහන්නට ඕනේ, අහලා මේක තේරුම් අරගෙන නිවනේ වැදගත්කම දුක්ඛ නිරෝධ දුක නිරුද්ධ කලියුත්තේ යයි දුක්ඛ නිරෝධේ වැදගත්කම සමුදය මොකද්ද මොකද්ද කලියුත්තේ නොකලියුත්තේ මේ සියල්ල දැනගන්නට ඕනේ. අඳුම තරමේ යම් ප්‍රමාණයකට හෝ දැනගන්නට ඕනේ. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සුතමේ වශයෙන් ඉගෙනගෙන චින්තාමේ වශයෙන් තේරුම් අරගන්නට ඕනේ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය මත පදනම් වෙලා දැන් තේරෙනවානේ මේවයි කලියුත්තේ මේවයි නොකලියුත්තේ කියලා. අනුමාන වශයෙන් තේරෙනවා. විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ගැන හිතන්නට ඕනි. මම භාවනා කරන්නට ඕනි. සිල් ගන්නට ඕනි. අනිත් අය ගැන යහපත හිතන්නට ඕනි. හානි නොකරන්න හිතන්නට ඕනි. යහපත් සිතිවිලි හිතන්නට ඕනි. විශේෂයෙන්ම හිත ඒ නිවන් මාර්ගයට යොමු කරවන්නට ඕනි. නෙක්ඛම්ම සංකල්පන ඇති කරගන්නට ඕනි. මම මේ සසරෙන් එතර වෙනවා. මේ දුක කෙලවර කරනවා. කාමයේ අතහරම පැවිදි වෙනවා සිල් ගන්නවා මේ ආදී නික්කම්ම සිතිවිලි ඇති කර ගන්නට ඕන. ඒ වගේම අන් අයට හරදර නොකරනවා අන් අයට මෛත්‍රී වඩනවා හානි කරන්නේ අන් අය ගැන යහපත් සිතිවිලි ලෝකයේ මොන ප්‍රශ්න තිබුණත් යහපත් සිතිවිලි ඕන් කිරේ දිනු කරන්නට ඕන. ගැටෙන්න යන්නේ නැහැ ලෝකයේත් එක්ක. ලෝකයට හානි කරන්න යන්නේ නැහැ. ඒ වගේම ලෝකේ නිස්සරණය සඳහා සිතිවිලි හිතන්නට ඕන. මේ සිතිවිලි හිතින් වැදගත්. ඒ සංඝා සංකල්පයේ කියන සිතිවිලි හිතන්න 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 අපි තව තව නැඹුරු වෙනවා මේ ප්‍රතිපත්තියේ දෙසට. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයට එනවා අපි. ඒ සම්මා සංකල්පයට ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න අපි කය වචනේ දෙක සංවර කරගන්නට පෙළඹෙනවා. මුලින්ම අපි කරන්නේ වචනේ සංවර කරගන්නවා. වචනේ සංවර වෙනවා. යහ වැරදි වචන කතා කරන එක වළකිනවා. ප්‍රකාශ කරන එක වළක්වනවා. ඒක සම්මා වාචා. බොරු කියන්නේ, කේලාම් කියන්නේ, හිස් වචන කියන්නේ. පරුස වචන කියන්නේ තමන් කය සංවර කරගන්නවා. වචනේ පිට නොකර ඉන්නවා. ඒතර ඒකට වෙන පරිග්‍රහක් පරිග්‍රහ කෘත්‍ය කියලා. මොකද ඒක හාත්පසින් වැළඳගෙන හරි මිහිරින් දැන් වැරදිකත් බොරු කියන්නේ නැත්නම් හිස් වචන කියන්නේ නැත්නම් පරුස වචන කියන්නේ නැත්නම් කේලාම් කියන්නේ නැත්නම් ඒ කෙනාගේ වචනේ අතිශය මිහිරි. හරි පහසුයි. සත්‍යවාදී. ඔහුගේ වචනෙන් හානි වෙන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ මිත්‍රත්වේ බිඳෙන්නේ නැහැ. ඒව ඇහුවා කියලා අනර්ථයක් වෙන්නේ නැහැ. කාලේ අපත යන්නේ නැහැ. යහපත් දෙයක්මයි කතා කරන්නේ. වචනේ ක්‍රියා කරන විතරක් නෙමෙයි. යහපත් දේවල් තමයි ඔගින් සිද්ධවන්නේ. වචනයෙන් කියන එක වචනේ ඉස්සර සංවර කරගන්න එක ලේසි. ඊට පස්සේ තමන් ක්‍රියාත්මක වෙවි ඉන්නවා නම් පව් ප්‍රාණඝාත කරමින් හිටියා, අදින්නාද කරදෙන හිටියා, කාමීච්ඡාචාර කරමින් හිටියා. මේ කියන දේවල් වලින් වළකින්න පටන් ගන්නවා ඊළඟට. වචනේ විතරනේ වලකින ඔය දේවල් වලින්. ඉතල වලකිනකොට ඊළඟට තමන් අතින් සිද්ධ වෙන්නේ යහපත් දේවල් විතරයි. යර යහපත් ක්‍රියාවල් සිද්ධ වෙන්නේ නැහැ. තමන් ක්‍රියාවක් කරත් අනුන්ට උදව් කිරීමක්, උපකාර කිරීමක්, වෙන කෙනෙක්ගේ ජීවිතේ බේරා ගැනීමක්, දන් දීම මේ වගේ යහපත් ක්‍රියා තමයි තමන්ගේ කයින් සිද්ධවන්නේ. අයහපත් ඒතර අයහපත් ක්‍රියාවලින් වලකින අනවශ්‍ය දේවල්ට හිත යොමු කරන්නේ නැහැ. ඒක කය යොදවන්නේ නැහැ. ඒ වගේම වචනේනුත් අනවශ්‍ය දේවල් සිද්ධ කරන්නේ යහපත් වචනමයි කතා කරන්නේ. දැන් මෙයා යහපත් දේවල් කතා කරන, යහපත් ක්‍රියා කරන, අයහපත් වචන වලින් වැළකිච්ච, අයහපත් ක්‍රියා වලින් වැළකිච්ච කෙනෙක් වෙනවා. ඊළඟට තියෙනවා තව එකක්. මෙහෙම ඒ ක්‍රියා වලින් වැළකුණාට තවත් සමහරු තමන්ගේ ජීවිකාව සම්බන්ධයෙන් සමහර දේවල් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ජීවිතේ පැවැත්වීමට දැන් සමහරු ඉන්නවා වැරදි වැඩ කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්න කැමති. නමුත් ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණාම ආර්ථික අපහසුතා අගහිඟකම් එනකොට අන්න එදාට තමන්ගේ තියෙන දේවල් අතහැරලා වැරදි හොඳ දේවල් අතහැරලා අන්න වැරදි වැඩවලට යොමු වෙනවා. පව්කම් කරන්න. මොකද දරුවෝ බඩගින්නේ ඉන්නවා, බිරිඳ බඩගින්නේ. තමන්ට ජීවිතාව කරගන්න ක්‍රමයක් නැහැ. ජීවිකාව යැපෙන්නට ක්‍රම. එතකොට මොකද වෙන්නේ? මේ ජීවත් වීම සඳහා පව් කරන්න පෙළඹෙනවා. ජීවත් වීම සඳහාවත් පව් කරන්න පෙළඹෙන ජීවිකාව, ඒ කියන්නේ ජීවිකාව අධාර්මිකව කර කර ඉන්න කෙනා ධාර්මික කරගන්න එක ලේසි නෑ. ඒ කියන්නේ දේශනා කරේ සුජීවං අහිරිකේන කාකසූරේන දන්සිනා පක්ඛන්දිනා පගබ්බේන සංකිලිට්ඨේන ජීවිතං හිරිමතාච දුජීවං නිච්ඡං සුචි ගවේසිනා අලීනේන පගබ්බේන සුද්ධා ජීවේන පස්සතා. සුජීවං අහිරිකේන පාපේට ලැජ්ජාව නැත්තම් භය නැත්තම් යාට ජීවත් වෙන ලේසි. කාක සූරේන කොහොම හරි කරලා අනුන්ගෙන් කඩා වඩාගෙන, ඒ කියන්නේ කොහොම හරි කරලා අනුන්ගෙන් කොහමරි ගන්න එකමයි කරන්න. අයගේ එතික්ස් ගැන හිතන්නේ. කාකසූර දන්සිනා අනුන්ගේ ಗುಣ මකලා කොහොමරි තමන්ගේ පැත්තට දේවල් හරව ගන්න. අනුන් ඇයි ಗುಣ කිනවනේ අනුන්ගේ එයා එහෙම නෙවෙයි එයා විතරක් නේ අපිත් එහෙමයි කොහොමරි තමන්ගේ පැත්තට යොමු කරව ගන්න. කාකසූරේන දන්සිනා පක්ඛන් දිනා අනිත් අය කරන දේවල් තමන් කරා වගේ පෙන්නනවා. පක්ඛන් දිනා පගබ්බේන හරිම රළු පැවතුම් තියෙන්නේ. අර සියුම් නෑ මෘදු නෑ කොහොමරි දේවල් ලබා ගන්න තමයි බලන්නේ. පක්ඛන් දිනා පගබ්බේන සංකිලිටේන ජීවිතං. ඒ වගේ කෙනා කිලිටි වෙච්චේ ජීවිතේ තියෙන කෙනාට පහසුවෙන් ඉන්න බෑ. ඉතින් යාට කිසි සංවරයක් නෑ. ඕන දෙයක් කළා කොහොම හරි ජීවත් වෙනවා එච්චරයි. හැබැයි ජීවිතය පිරිසිදු එකක් නෑ. පිවිතුරු එකක් නෑ. සතුට වෙන්න පුළුවන් එකක් නෑ. හරිම අප්‍රසන්න ජීවිතයක්. පහදිනවා හැමෝම. හැබැයි හිරිමතාච දුජ්ජීවන් ලැජ්ජාබය තියෙන කෙනාට හැබැයි ජීවිතේ ලේසි නෑ. හිරිමතාච දුජ්ජීවන් නිච්ඡං සුචි ගවේසිනා නිතරම පිරිසුදුකම හොයන කෙනා නිච්ඡං සුචි ගවේසිනා නිතරම පිරිසුදුකම හොයනවා නම් තමන් අතින් වැරදි වෙන්න ඕන විදිහට කෑමක් කෙව්වත් කටයුත්ත සිද්ධ කළත් වැරදි දේවල් වලින් වැළකීලා පිරිසිදු ලෙස තමයි ඒක සිද්ධ කරන්නේ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේට ගොඩාක් සැලකිලිමත් වෙනවා. මම ලබන සියලු පිරිකර කැපසරුප් විදිහට ලැබෙන්නේ කියලා. නිච්ඡං සුචි ගවේසිනා අලීනේන පගබ්බේන අලීන කියලා කියන්නේ ලීන කියලා කියන්නේ කම්මැලි කියන එක. අලීන කියලා කියන්නේ ඒ වගේ වැරදි වැඩ කරන්නේ නැතුව පිරිසිදුව ජීවිකාව කරනවා නම් ප්‍රාණඝාත අදින්නා දාන කාමීච්ඡාචාර වලින් වැළකීලා බොරු කීම ආදීන් වැළකීලා ධාර්මිකව රැකියා කරමින් ධනෙ උපයනවා නම් එයා මහන්සි වෙන්නට ඕන. ඊසි මනී නෑ. මහන්සියෙන් ගොඩක් වෙලාවට මහන්සි වෙන්නට ඕන. වෙහෙස මහන්සියයි ගන්න. අලීනේන අක්පගබ්බේන රළු පැවතුන් නැති හොඳ මෘදු තින අනුන්ට හානි කරන්නේ නැති අරයක් හොරේ අනුන්ට හානි කරන කෙනා හානි කරන්නේ නැතිව අලීනේන පගබ්බේන සුද්ධා ජීවේන පස්සතා පිරිසුදු ජීවිතයක් ගත කරන ඒකේ වටිනාකම දන්න මම හැමතිස්සෙම පිරිසුදු ජීවිතයක් තමයි ගත කරන්නේ මම කවදාවත් වැරදි කරන්නේ නැහැ වැරදි ලෙස මම ධනෙ උපයන්නේ නැහැ කියන එක තේරුම් ගත්ත කෙනාට ලේසි නෑ ජීවිතේ ලේසි නෑ ජීවිතේ ඒ නිසා මේ මිච්ඡා ජීවයෙන් වළකින එක ලෙහෙසි දෙයක් නෙවෙයි. මොකද මිච්ඡා කම්මන්තේ සහ මිච්ඡා ආජීව මිච්ඡා වායාමයේ කියලා කියන්නේ වැරදි වචන වලින් සහ වැරදි ක්‍රියාවලින් වැළකීම විනෝදයේ පිණිස ආදිය කරන දේවල්. මිච්ඡා ජීවේ කියලා කියන්නේ සම්මා ජීවේ කියලා කියන්නේ වැරදි මිච්ඡා ජීවවලින් වැළකීම. ඒ කියන්නේ වැරදි ලෙස දීපවත්වීම කරන්නේ නැහැ. මොකද සමහරු වැරදි දේෙන් වැළකීලා හිටියට දිවි පැවැත්ම සඳහා වැරදි දේවල් වලට යොමු වෙනවා. ඒ කියන්නේ යා කැමති නෑ සත්තු ඝාතනය කරන්න. යා කැමති නෑ සොරකම්. නමුත් විකල්පයක් නෑ මට දරුවෝ බලා ගන්න. ටෝනි මගේ ජීවිතේ පවත්වා ගන්න. ටෝනි එහෙම තියෙනවා සමහරව. ඒ නිසානේ අර එක වැද්දෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනකින් ඇහුවේ මමත් කැමති සිල් රකින්න. නමුත් මට මගේ ජීවිකාව නතර කරන්න බෑ. මට ප්‍රාණඝාත කරන්නට වෙනවා. නැත්තම් මට පවුල නඩත්තු කරන්න බෑ. ඒක මුළු දවසම සත්තු මරනවා. නෑ නෑ උදේවරු. එහෙනම් රැයට සිල් සමාදන් වෙන්න. එයා බොහොම කැමැත්තෙන් සමාදන් වුණා. එයා එක්තරා විදිහක ප්‍රේතනිකායක උප්පත්ති ලැබුවා. නමුත් දවල් දුක් විඳිනවා, රාත්‍රියට දිව්‍ය බඳු සැප විඳිනවා. දිව්‍ය සැබඳු සැප විඳිනවා. ඒකත් ලොකු දෙයක්. මුළු ජීවිත දවසම දුක් විඳිනවට වඩා අඩුම තරමේ දවල් හරි දුක්ෙන් රැයට හරි සැප ටික විඳින්නට පුළුවන්. පහසු විඳින්නට පුළුවන්. ඒතර බලන්න මේ කෙනාට එයා අකමැති. දැන් ওই ගොඩක් වෙලාවට ඔය විෂුන් වහන්සේලා සමහරු ඔය යුද සේනාහෙන් බලන්න ගිය වෙලාවලදී කොහොමද කියේ සමහරු ඒ කියන්නේ ඒ ප්‍රාණඝාත ආදී කරන අපිත් මේ කැමැත්තෙන් නෙවෙයි කරන්නේ මේ ප්‍රාණඝාත ආදී. අපිත් මේ පුත්තදාර හේතු, ධර්මමුණු පුරං හේතු, හේතුවෙන් රට රකින්න ඒ වගේ දෙයකට අපි මේ කරන්නේ. ඒ නිසා ඇයි මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ යුද්ධ බලන්නේ? ඒක අවශ්‍ය නැහැ උන්වහන්සේලාට. ඒ නිසා මේ අධාර්මික නැත්තම් අර මොනවද මිච්ඡා ජීවය සිද්ධ කරනකොට ඒකෙදි සමහරුන්ට ඒක සිද්ධ කරන්න වෙන්නේ. සමහරුන් සතුටින්ම කරනවා ඒක. නමුත් සමහරලාවට හොඳ පිරිසුදු ජීවිතය ගත කරන අය පවා මේ මිච්ඡා ජීවිතයට වැටෙන්නට පුළුවන් කරගන්න දෙයක් නැතුව. ඒ නිසා මිච්ඡා ජීවේ රකින්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිකාව පිණිසවත් වැරදි වැඩ කරන්න නැහැ කියන එක. ඒක ඊටම බර හොඳ එක. ඒ අර සම්මා ජීව සම්මා වාචා සම්මා කම්මන්ත තියෙන දෙනා තමයි මිච්ඡා සම්මා ආජීවයේ රකින්නේ. දැන් උදාහරණයකට විහිළුවට නැත්නම් නිකම් විනෝදෙට පස්පව් කරන කෙනාට, ඒ වගේ දේවල් කරන කෙනාට මේ ජීවිකා වෙනුනොත් ඒ වගේ දෙයක් කරන්න එච්චරම් පෙළඹෙන්න පුළුවන්. එච්චර ගැටලුවක් නැහැ. සම්මා ජීවය රකින්න කෙනා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සම්මා ජීවය රකින්න කෙනා විනෝදයට එහෙම පස්පව් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ කියන්නේ සමාජයෙන් උදාහරණයකට විනෝදෙට එහෙම පස්පව් නොකරන කෙනෙක්ම තමයි ජීවිකාව ගොඩාක් අමාරු වෙච්ච වෙලාවෙදි පවා පස්පව් වලින් වැළකිලා ඉන්නේ. ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් පස්පව් කරන අය හැමෝම වැරදි ජීවිකාව කරනවා කියලා. නමුත් ගොඩාක්ම අපහසුතාවයකට පත් වුණොත් එයාගේ ජීවිතේ ඒ වගේ අවස්ථාවල පෙළඹෙන්නට පුළුවන් වැරදි ජීවිකාවලට. ඒ නිසා මිච්ඡා ජීවේ රකින්නවා කියන එක විශේෂ අවස්ථාවක්. ඒක විශේෂ දෙයක්. ඊළඟට දැන් මේ විදිහට මේ වැරදි වචනයෙන් වැළකිලා, වැරදි ක්‍රියාවලින් වැළකිලා, වැරදි ආජීවයෙන් වැළකිලා ඉන්නකොට ඔන්න දැන් තමන් පදනම හදා ගන්නවා. තමන් නියම බෞද්ධ, ඒ කියන්නේ හොඳ බෞද්ධයෙක් බවට පත් වෙනවා. ධර්ම මාර්ගයේ යෙදෙන කෙනෙක්. ඕලාරික පැවතුම් දුරු කරගත්ත කෙනෙක්. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හොඳට සිල් ගුණ පුරනවා නම් ඒ අංග තුන සම්පූර්ණයි. ගිහි අයගෙත් අධාර්මික වෙළඳාම් වලින් වැළකිලා ධාර්මික වෙළඳාම් ආදිය කරමින් ජීවිකාව කරනවා නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග ටික සම්පූර්ණ. අර සම්මා දිට්ඨියෙන් අර කලියුතු නකලියුතු දේ තේරුම් අරගෙන කලියුතු දේවල් කරන්නට සම්මා සංකල්පෙන් හිතුවනේ. දැන් සම්මා වාචා, කම්මන්ත, ආජීව තුනෙන් මොකද වෙන්නේ? ඒ කෙනා ඒ පදනම හදා ගන්නවා. ඊට පස්සේ දැන් ඒක හදාගෙන ඉතින් ඉවර නෑ. එම යෙදෙන්නට ඕනේ මේ සත්‍යාබෝධයේහි. සත්‍යාබෝධයේහි යෙදෙන්නට ඕනේ. ඒකට උත්සාහ කරන්නට ඕනේ. උත්සාහ කරන්නට ඕනේ. මොනවද? කුසල ක්‍රියාවල, දාන, සීල, භාවනා ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. සමත භාවනා, විදර්ශනා භාවනා වල යෙදෙන්නට ඕනේ. ඒවල නැවත නැවත යෙදෙන්නට ඕනේ. විශේෂයෙන් භාවනා කර්මෙහි යෙදී. මොකද සම්මා වාචා, කම්මන්ත, ආජීව තුනෙන් සීලය කෙරෙනවනේ. දැන් මානසිකව උත්සාහවත් වෙන්නට ඕනේ. පාපක අකුසල ධර්මයන් දුරු කරගන්නට ඇති නොවන පරිද්දෙන් බෙහෙසෙන්න ඕනේ. සීලය සමාදන් වෙලා ඉන්න බව ඇත්ත. නමුත් අනාගතේවත් මේ පාප අකුසල කර්ම ඇති නොවන පරිද්දෙන් තමන්ගේ සිත පුළුවන් තරම් අකුසලෙන් මුදවන්නට ඕනේ. අකුසල සිතිවිලි වලින් වළක්වා ගන්නට ඕනේ. ඒක සම්මා වායාමයේ කියලා. නැවත 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 කුසල කර්ම වල යෙදෙන්නට ඕනේ. අඛණ්ඩව යෙදෙන්නට. වායාමයේ කියලා කියන්නේ කුසල කර්මවල ලෙදීමේ උත්සාහය නෙවෙයි. ඒකට කියන්නේ චේතනාව කියලා. වායාමයේ තමයි ඒ යෙදෙන කුසල කර්ම අඛණ්ඩව ඉස්සරහට අරගෙන යෑම. වැටෙන්න දෙන්නේ නැතුව, නවත්තන්න දෙන්නේ නැතුව අරගෙන. ඒක තමයි වායාමයේ කියලා කියන්නේ. සිත ශක්තිමත් කරන ගතිය. වැටෙන්න දෙන්නේ නැතුව. ඒක තමයි පග්ගහණය කිරීම කියලා. උපස්තම්බනය කිරීම. සිත නතර වෙන්න දෙන පටන් ගත්ත නම් භවනාවක්, සමත වේවා, විදර්ශනා වේවා ඉදිරියටම අරගෙන යන්නට. ඒ වැටෙන්න දෙන්නේ නැතුව අරගෙන යන බලය තමයි වීරිය කියලා. සම්මා වායාම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ uppannānam pāpakānam akusalānam dhammānam pahānāy anuppannānam pāpakānam akusalānam dhammānam anuppādāy. නූපන්න කුසල් නූපදවීමටත්, උපන්න කුසල් ප්‍රහාණය කිරීමට, නූපන් කුසල් ඉපදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් කරන ව්‍යායාමය. දැඩි උත්සාහය. නතර කරන්නේ නැතුව ඒක අවසානයේ දක්වා යනගෙන අරගෙන යන බව. සම්මා වායාම. එහෙම නැවත 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 මේ සම්මා වායාමෙහි යෙදෙනකොට මොකද වෙන්නේ? සතිය පිහිටන්න පටන් ගන්නවා. ඒතර කුසලාරමුණු වලම තමයි හිත පිහිටන්නේ. කුසල පැත්තේ හිත පිහිටවනවා. ඒක බලය, කුස සතිය. කුසල ඒ වගේම අරමුණට ලං වෙලා අරමුණ හොඳින් ගන්නවා. උපဋාණය. මොකද දැන් එයාට තියෙන්නේ කුසලාරමුණුමයි. මොකද කුසලේම තමයි යෙදෙන්නේ. වීරිය තියෙන්නේ මේ පැත්තට යොදවන්න. එතකොට සතියෙන් ඒ කුසිත කුසල පැත්තේ පිහිටවනවා. කුසල සත්‍යෙ පිහිටවලා තියෙනවා. ආපෝ යන්න දෙන්නේ නැහැ අකුසල පැත්තට. ඩ්‍රිෆ්ට් වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි ඒ කුසලයකට අප්‍රමාද සතිය කියලා කියනවා. අප්‍රමාද සතිය. කුසල පැත්තේ සිත පිහිට බල කුසලත්තේ සිට ස්ථාවර කරවනවා. ස්ථාවර කරවලා ඒක පිහිටවලා තියෙනවා. ඒ පිහිට වීම නිසා හොඳට අරමුණු ප්‍රකට වෙනවා අපේ సంతානෙට. හොඳට අරමුණු ප්‍රකට වෙනවා. ඊට උපဋාණය කියලා. උපဋාණය. එතකොට සම්මා සතිය පිහිටනවා. සම්මා සතිය කියලා කියන්නේ නිතරම කුසලාරම්මණයෙම හිත පිහිටවන බලය. කුසල පැත්තේහි හිත පින. කුසලාරම්මණය හොඳට ළඟට ගිහිල්ලා කුසලාරම්මණය හොඳින් ගන්න බව සතිය. නිතරම කුසල පැත්තේ ඉන්න බව. අහිතාප නයන, වැරදි දේවල් දුරු කරන බව, හිතෝපසංහරණ, හරි දේටම හිත යොමු කරන බව. මේ විදිහට කුසල පැත්තේ ස්ථාවර කරන. මේ තමයි කුසල සතිය කියලා කියන්නේ. කුසල පැත්තේ ස්ථාවර කරන බව. ඒක ඇති වෙන්නට නම් අපි ලොකු උත්සාහයකින් කුසල ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. නිකන් සතිය ඇති වෙන්නේ නැහැ. සමහරවිට ඉතින් සතිය ඇති වෙන්න මොකද්ද කරන්න? සතිය එකපාර දිනු කරන්නට බෑ එහෙම. සතිය දිනු කරන්නට නම් කුසල ක්‍රියාවල අඛණ්ඩව යෙදෙන්නට ඕනේ. වීරිය ඕනේ. ඉස්සල්ලාම එක යෙදෙන්නට ඕනේ. නැවත නැවත හුරුවක් ලෙස කරන්නට ඕනේ. දිනපතා කරන්නට ඕනේ. භාවනා කරන එක, බුද්ධ වන්දනා කරන එක, බුදු ගුණ සිහි කරන එක, විදර්ශනා වඩන එක, මෛත්‍රී වඩන එක, මේක හැමතැන නැවත කරන්නට ඕනේ. එක කරගෙන 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 යනකොට අන්න සිතිය සතිය ටික 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 දියුණු වෙන්න පටන් ගන්නවා. ඒක යෙදෙන්නට දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන එකේ හොඳ ක්‍රියාවල බුද්ධ වන්දනාවල දා ප්‍රත්‍යවේක්ෂාවල ඊට පස්සේ ඒවල හැමදාම යෙදෙන්නට ඕනේ. එහෙම කරනකොට අන්න ඒ අදාළ වෙලාවේ මතක දැන් මම මේක කළ යුතුයි, දැන් මම මේක කළ යුතුයි කියලා සතිය නැවත නැවත උපදිනවා. මතක් කරලා දෙනවා කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්. මම දැන් මේකට යා යුතුයි, මේක නොකළ යුතුයි. මේ සතිය ආරම්භ. දැන් මේ ඒකට ව්‍යායාම හොඳ මානසික වායාම සම්මා වායාමයේ තියෙන්නට ඕනේ. සම්මා වායාමයේ කියන්නේ ආරම්භ කරපු දේවල් දිනපතා, සතිපතා, මාස්පතා එක දිගට කාලයක් තිස්සේ නැවත නැවත ඒකේ යෙදෙනකොට හිත වැටෙන්න දෙන්නේ නැතුව ඒක බල සම්පන්න කරගෙන ඉදිරියට අරගෙන යනවා. ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියන්නේ වට. එතන සතිය පිහිටනවා. කුසල පැත්තේ හිත හැසිරෙන්න පටන් ගන්නවා. කුසල පැත්තේ ස්ථාවර වෙනවා. අකුසල පැත්තේ ඩ්‍රිෆ්ට් වෙන්න දෙන්නේ නැහැ, යන්න දෙන්නේ නැහැ. කුසල පැත්තේ ස්ථාවර කරගන්නවා. හොඳට අරමුණට ලං වෙලා අරමුණ ගන්නවා. හොඳට අරමුණට ලං වෙලා අරමුණ ගන්නවා. ඒක තමයි සතිය. ඒක සම්මා සතිය කියලා කියනවා ඒකට. සම්මා සතිය. ඒක ධර්ම විස්තර කරන සතර සතිපට්ඨානයේ ලෙස. මොකද හේතුව කාය, චිත්ත, ධර්ම කියන වේදනා කියන ධර්ම වලට ලං වෙලා ඒවා ගන්න බව විදර්ශනාවේදී. ඒ විතරක් නෙවෙයි, අනිත් සියලු ධර්ම ශ්‍රවණ කටයුතු, ධර්මීය බුද්ධ වන්දනාකට මේ හැම එකේම හිත පිහිටන. ඒ යහපත් ක්‍රියාවල හිත පිහිටවලා තියෙන ගතිය. කී උත්කෘෂ්ඨ එක තමයි සතර සතිපට්ඨාන. මෙහෙම තියෙනකොට මොකද වෙන්නේ? හිත කුසල පැත්තේ මනාවකට පිහිටලා තියෙනකොට බොහෝ වේලා එක අරමුණක නිශ්චලව ඉඳීමේ හැකියාව වර්ධනය කරන සම්මා සමාධිය කියලා. සමාධිය නිකන් ඇති වෙන්නේ සම්මා සමාධිය ඇති වෙන්නේ සම්මා සතිය තියෙනකොට. සම්මා සතිය දිනු වෙන සම්මා වායාමයේ ඕනි. එනකට සීලේක පිහිටපු කෙනා ඔය භවනාදී කර්මවල අඛණ්ඩව යෙදෙනට. ඒක තමයි වායාමයෙන් කියලා කියන්නේ. චේතනාව තමයි යොදවන්නේ. වායාමයේ කියන්නේ ආරම්භ කරපු එක හැමදාම කරන්නට ඕනි. ඒතකොට තමයි සතිය පිහිටන්නේ. එහෙම පිහිටනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. නැත්තම් හිතන සමාධිය ඇති. සමාධිය ඇති වෙන්න තියෙන බාධකේ සතිය නැති. සතිය ඇති වෙන බාධකේ හැමදාම කරන්නේ නැති බව. නිතර කරනවා නම්, නිතර යෙදෙනවා නම් සතිය පිහිටනවා. කුසල ක්‍රියාවල සතිය පිහිටනවා. ඒක සමාධිය නිතරම ඇති වෙනවා. ඒ නිසා මේක විශේෂයෙන්ම ගොඩක් වෙලාවට තියෙන සීලයක පිහිටලා ඉන්න අය මේ සම්මා වායාමයෙන් පටන් ගන්නට ඕනේ. සම්මා දිට්ඨියෙන් ධර්මය ඉගෙන ගන්නවා, සිතවිලි හිතනවා, ප්ලෑන් කරගන්නවා, ඔක්කොම කරනවා. අපි ඒ පැත්තට සිතවිලි නැඹුරු කරගන්නවා, සම්මා සංකල්පේ. ඊට පස්සේ අපි සීලයකට පැමිණෙනවා, ඇවිල්ලා බැරදි ජීවිකාවලින් වළකිනවා. දැන් මේක සම්මා වායාමයේ තමයි ගොඩක් වෙලාවට මදි වෙන්නේ. සම්මා වායාමයේ දියුණු කරගන්නකොට සම්මා සතියට පදනම හැදෙනවා. සම්මා වායාමත චරිතය වෙනස් කරන්නේ. වීරිය. විරියේන දුක්ඛං අච්ඡේති. වීරියෙන් තමයි මේ දුක එතරවන්නේ. වීරිය සම්මා වායාමයේ තිනකොට සතිය සමාධිය එනවා. උපමාවක් තියෙන්නේ. යාළුවෝ 3 දෙනෙක් උයනකට ගමනක් යනවා. එතකොට සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. සම්මා සමාධියට ඕන වෙනවා gediyak කන්න, ගහක් උඩ තියෙන. උඩ තියෙන්නේ. මොකද වෙන්නේ? මෙයා සමාධි කියන කෙනා සම්මා වායාමයේ උඩ නගිනවා. ස්ථාවර නැහැ. සම්මා සතිය ඇවිල්ලා පිට දෙනවා. ඊට පස්සේ දෙන්නගෙම පිට උඩ තියලා කකුල් දෙනවා. අන්න සම්මා සමාධි ගෙඩි ආරං කනවා. ඒ වගේ මේ සම්මා සමාධිය ස්ථාවර වෙන්නේ වීරියයි සතියයි දෙක උත්සාහ කරපමණින් හරිනේ ඒක සතිය පිහිටෙන්නට ඕනේ. සතිය වීරියෙන් සතිය දියුණු වෙනවා ඇත්තටම. ඒක ඒතකොට වීරිය කරමින් සතිය දියුණු කරගන්න. එතකොට තමයි සමාධිය ස්ථාවර වෙන්නේ. තර නැවත කුසල කර්ම වල යෙදෙනකොට එපමණකින්ම නෙවෙයි සතියෙන් ඒ කියන්නේ සතිය දිනු කරන්නට ඕනේ. ඒකට අවධානය දෙන්නට ඕනේ. හොඳ සිහියෙන් නුවණින් කරන්න. නමුත් සම්මා වායාමයෙන් තොරව සම්මා සතිය හට ගන්නවා කියලා එකක් නැහැ. සම්මා වායාමයෙන් කියවෙනවා ඔබ නැවත මේ ක්‍රියාවේ යෙදෙනවා කියන්නේ කුසල ක්‍රියාව. එහෙම යෙදෙනතු සතිය දිනු කරන්න බෑ. එනිසා සම්මා වායාමය තමයි වැදගත් වෙන්නේ විතර. සම්මා වායාමයේ නිසා සතියට පදන වැදිනවා. සම්මා වායාම සම්මා සතියයි තියෙන කල්ලි සම්මා සමාධිය හට ගන්නවා. එතකොට දැන් මේ සම්මා සමාධිය හොඳට ඒකිත එකඟ කරගෙන ඒක අරමුණක් අපිට ඉන්න පුළුවන් වෙනවා. يعني බොහෝ වෙලා අරමුණ වල යෙදෙන්න පුළුවන් වෙනවා. එතකොට සත්‍ය අවබෝධ කරන්න ඕන නම් අපි බොහෝ වෙලා මේ නාම රූප ධර්මය මෙනෙහි කරන්නට ඕන. ඒවා ඉදෙන්නට ඕනේ. ඒ නිසා සම්මා සමාධිය වැදගත්. ඒ සම්මා සමාධිය කියලා කියන්නේ එක අරමුණක බොහෝ වෙලා ඉන්නට පුළුවන්. එක අරමුණක බොහෝ වෙලා ඉන්න. ඒ වගේම අපි කියනවා එක අරමුණක ගත හැකි ආකාර අතර එක ආකාරයක පිහිටනවා. ඒක සම්මා සමාධියේ ලක්ෂණය. බොහෝ වෙලා එක අරමුණක රැඳිලා ඉන්න පුළුවන්. ඊට වැදගත්. ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාව තමයි සතර ධ්‍යානය. සතර ධ්‍යාන සමත භාවනාවෙන් උපදවන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානය. ඒ උපදවා ගන්න පුළුවන් බොහොම හොඳයි. මොකද ඒ ධ්‍යාන උපදවා ගත්ත කෙනාට පහසුවෙන් විදර්ශනාව සිද්ධ කරගන්නට පුළුවන්. ඒ නිසා තමයි සමත භාවනාව කරන්නට උනන්දු කරවන්නේ. ඒ සමත භාවනාවෙන් කවුරු හරි කෙනෙක් සමත භාවනාව වැඩෙනවා නම් ඒ සමත භාවනාව ඉදිරියට ගිහිල්ලා ධ්‍යාන මට්ටමටම යන්න සුදුසුයි. ඊටාම ලොකු දෙයක ප්‍රමාදයක් නෙවෙයි. ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් ආ යන්නට ඕනේ. හොඳට සමතේ දියුණු කරන්නට ඕනේ කාලයක්. සමතේ අරගෙන. ඒතකොට මේ සමතේ අරගෙන දිනු කරාම අපිට හුරු වෙනවා එක අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම කෙලස් ටික යටපත් වෙනවා. ගිතා වැදගත්. කෙලස් යටපත් කරගන්නට පුළුවන්. සමාපatti වශයෙන් විස්කම්බණය වෙනවා. ඒක ලොකු පදනමක් හදලා දෙනවා. වෙන ක්‍රමවලුත් පුළුවන් මේවා යටපත් කරගන්න. නමුත් සමාධියේ සමත සභාවනා දෙන එක විශේෂයි. ඒ නිසා සම්මා සමාධියේ උත්කෘෂ්ඨ අවස්ථාව තමයි සතර ධානය. ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය. අනිවාර්යම නැහැ. නමුත් ඒ තමයි උත්කෘෂ්ඨ අවස්ථාව. ඒක තියෙනවා නම් ඔවුන්ට පහසුවෙන් විදර්ශනා භාවනාවට හැරෙන්නට පුළුවන්. මේක වැදගත් වෙන්නේ අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් බව ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව. මොකද ඒක අවශ්‍යයි. දැන් ධානයෙන් එළියට එන්න විපස්සනා වඩන්න. නමුත් ධානයක ඉඳලාවිලා විපස්සනා වඩන කොටයි ධානයෙන් නැතු විදර්ශනා වඩන කොටයි ධානයක් නැති කෙනෙක් වඩන කොටයි එයාගේ සමාධියේ බලවත්කම් දෙකක් තියෙනවා. ඒ සමාධියේ එන්නේ ප්‍රබද ධාන සමාධියේ විපස්සනා කරන්න බෑ. උපචාර සමාධියේ විපස්සනා කරන්නට බෑ. නමුත් උපචාර සමාධියක් ධාන සමාධියක් තියෙනවා නම් ඔහුට ඔහුගේ විදර්ශනා චිත්තයට බොහෝ වේලා ඒ අරමුණු වල ඉන්නට පුළුවන්. දැන් මේක වැදගත්කම. තේරිස සම්මා සමාධිය තියෙනකොට ඔන්න දැන් පදනම හැදිලා තියෙනවා තමන්ට විදර්ශනා භවනාවේ දෙන්නට. දැන් මොකද කරන්නේ? දැන් මාර්ගාංගات ඉවරයි. හැබැයි පටන් ගත්තේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකෙන්. මොකද්ද මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් කීවේ? ධර්මයේ ඉගෙනගෙන තේරුම් අරගෙන හොඳ සංකල්පන ඇති කරගන්න. දැන් ඔන්න සම්මා සමාධිය වෙනකන් දියුණු වුණා. වචනයෙන් සංවර වුණා, කයෙන් සංවර වුණා, ආජීවයෙන් සංවර වුණා, නැවත නැවත කුසල භාවනාවේ යෙදෙනවා, සතිය දියුණු වෙනවා, සමාධිය හදා ගන්නවා. විශේෂයෙන්ම ඔය සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියනකොට ඒක විදර්ශනා භාවනා වඩමින් දියුණු කරන්නත් පුළුවන්. සමහරු සමත භාවනා වඩමින් මේක දියුණු කරනවා. සමත භාවනා වඩමින්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් විදර්ශනාවට බැස ගන්නට ඕනේ. හොඳ සමාධියක් තියෙනවා නම්, හොඳ සතියක් දිනු කරලා තියෙනවා නම්, හොඳ ව්‍යායාම සම්මා වායාමයේ ඇති කරගෙන ඉන්නවා නම්, සතිය අපි කියමු සතර සතිපට්ඨානේ වෙන්නට පුළුවන්. හොඳ භාවනාමේ සමත භාවනාමේ සතියක් වෙන්න හොඳ සතිය දිනු කරගෙන දැන් ඉන්න කෙනා විදර්ශනාවට යොමු වෙනකොට දැන් නාම රූප ධර්මය මෙනෙහි කරන්නට ඕනේ. නාම රූප ධර්මයන් වලට හිත යොමු කරන්න. නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය අවබෝධ කරන්න. මොකද හේතුව අර අවිද්‍යාව නැති කරගෙන සත්‍ය අවබෝධ කරගෙන තෘෂ්ණාව දුරු කරලා කර්මයට අවකාශ නැති කරලා උපදින්නට නියමිත පංචඋපාදානස්කන්ධ නැමැති දුකෙන් මිදෙන්නනේ බලාපොරොත්තු තියෙන. දුක්ඛ සමුදය නැති කරලා දුක්ඛ නිරෝධයට ප්‍රාප්තවන්නේ. ඒකනේ බලාපොරොත්තු. එතන අවිද්‍යාව දුරු වෙන විද්‍යාව උපදව ගන්නට. ඒක උපදව ගන්නට හිත ඒ සංස්කාරය බලන්නට ඕනි. සංස්කාරයන් වෙත හිත යොමු කරවන්නට ඕනි. ඒක නා විතර්කය කියලා, සම්මා සංකප්පය කියලා කියන. අරමුණට යන්නට ඕනි. තක්කාහත විතක්කාහත, අරමුණේ හැපෙන්නට ඕනි. එක එක පැතිවලින් අරමුණ සලකන්නට ඕනි. උදාහරණයකට චක්ෂුර් ප්‍රසාදේ නැත්තම් ඇස ගත්තොත් ඒකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව හිතන්නට. එක ලක්ෂණයක් විතර නෙවෙයි. නිස්සත්ත බව හිතන්නට, සංකත බව හිතන්නට ඕනි. රූපයත් එහෙමයි. පඨවි ආදී ධාතුත් එහෙමයි. නාම ධර්මත් එහෙමයි. වේදනාවත් එහෙමයි. සංඥාවත් එහෙමයි. අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස නැවත නැවත බලන්නට ඕනි. එහෙම බලලා ඒවයි සත්‍ය. ඒ වගේ බැලීමට තමයි එක එක පැත්තට ඒගෙන කන්සිඩර් කරනවා, සලකනවා. මේකට තමයි සම්මා සංකප්පය කියලා කියන්නේ. ඒ උපමා ආදී දෙනවා, ගල් කැටයක්, මැණික් කැටයක් තියෙනවා. මේ මැණික් කැටේ එක එක පැති දිහා බලලා අපිට අවබෝධයක් ගන්නට මැණික් කැටේ කෙරෙහි. ඇස් දෙකෙන් තමයි දකින්නේ. එතකොට මොකද කරන්නේ? මැණික් කැටේ අතට අරගෙන ඇඟිලි වලින් එහෙට මෙහෙට හරවනවා. හරවලා සම්පූර්ණ මැණික් කැටේ දිහා පරිපූර්ණ අවබෝධයක් කරගන්නවා. ඇඟිලිෙන් තමයි කරකවන්නේ. ඔළුව කරකවලා ඇඟිලි තියද්දී ඔළුව එහෙම බලන්නේ. ඇඟිලි වලින් කරව කරකව. ඒ වගේ තමයි මේ සම්මා සංකල්පේ නාම රූප ධර්මයෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, මේ ආදී ලෙසට එක එක විදිහට හිතනවා. ඒක යොමු කරනවා. හිත යොමු කරනවා ඒ දෙකට. යොමු කරලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ නාම රූප ධර්මයන් කෙරෙහි අවබෝධය ඇති කරගන්නවා. එතකොට සම්මා සංකල්පේ තමයි සම්මා දිට්ඨියට පදනම් වැටෙන්නේ. මොකද සම්මා සංකල්පයෙන් තමයි මේ නාම රූප ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස සිහි කරන්නේ, මෙනෙහි කරන්නේ, ඒ දෙසට හිත යොමු කරවන්නේ. නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණේ ප්‍රකට වී ප්‍රකට වෙමින් අපි හිතන්නට ඕන. එහෙම මනසිකාර කරන්නට ඕන. අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරන්නට ඕන. ඒක සම්මා සංකප්පය කියලා. මේ සම්මා සංකල්පයෙන් මේ හිතනකොට තමයි සම්මා දිට්ඨිය උපදින්නේ. ඇඟිලි වලින් මේ කරව කර බඳන අපිට අවබෝධය එන්නේ. ඒතර නාම රූප ධර්මය අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, ගණ්ඩ ලෙස, රෝග ලෙස, සල්ල ලෙස නැවත 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 සියවර දහස්වර මෙනෙහි කරන්නට. මේ මෙනෙහි කරනකොට ඥානය පහළ වෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා. සම්මා දිට්ඨිය උපදිලා අන්න විදර්ශනාව මස්තක ප්‍රාප්ත. ඒ සම්මා දිට්ඨිය දියුණු වෙවි ගිහිල්ලා අවසානයේදී අර අවිද්‍යාව දුරු කරන සම්මා දිට්ඨිය උපදිනවා. ඒකට කියන මාර්ග සම්මා දිට්ඨිය කියලා. මේ අවස්ථාවේදී අර කියපු සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා සංකප්ප කියන ඒවත් සහිතව තමයි මේ සම්මා දිට්ඨිය උපදින්නේ. ඉපදීම නිසා අර අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙලා යනවා. අවිද්‍යාව දුරු වෙනකොට ඒක අවස්ථා හතරකදී වෙන්නේ. අවිද්‍යාව දුරු වෙනකොට තෘෂ්ණාව නැති වෙනවා. ඊට පස්සේ කර්ම වලට ප්‍රතිසන්දි දීමේ අවකාශය නොමැති වෙලා උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් අන්න මිදෙනවා. ඒක දුක්ඛ නිරෝධය. ඒ සම්මා දිට්ඨිය ඒක මොහොතේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මේ ඥානයන් අවබෝධ කරනවා. නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂව දකිමින් ඒ වගේම සතර චතුරාර්ය සත්‍යම වසන මෝහය කෘත්‍ය වශයෙන් දුරු කරමින්, නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය ආරම්මන වශයෙන් අවබෝධ කරමින්, චතුරාර්ය සත්‍ය වසන චතුරාර්ය සත්‍යම කෘත්‍ය වශයෙන්, ඒ කියන්නේ හතරම චතුරාර්ය සත්‍යම වසන මෝහය දුරු කරමින් කෘත්‍ය වශයෙන් අවබෝධ කරනවා. එදාට අන්න දුක්ඛය නිරුද්ධ වෙනවා. උපදින නිමිති දුකෙන් මිදෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සතේ ලෝකෝත්තර මාර්ගසිතේ පහළ වෙන මාර්ගාංග අටෙන් තමයි මේ ක්ලේශය සමුච්ඡේදනය කරන්නේ. ඒ නිසා මේ මාර්ගය තමයි, මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුනේ. අනේක සූත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මුළු ධර්මයම මේ චතුරාර්ය සත්‍ය කියන පදනම මත ඉඳලා තමයි දේශනා කරන්නේ. කියන්නේ දුකක් තියෙනවා, දුකේ නැවත නැවත හට ගැනීමක් තියෙනවා නාම රූප දෙකේ, ඒකේ නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධේ මාර්ගය මේක. ඊළඟ අනිත් දේශනා ඔක්කොම මේකට කැටි කරන්නට පුළුවන්. භික්ෂූන්ට කරපු දේශනා, ගිහියන්ට කරපු දේශනා, මේ හැම එකක්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට, දුක කෙලවර අවසන් කිරීමට, මාර්ගයේ වැඩීමට කරපු දේශනා. ඒ නිසා ඒකේ තියෙන ප්‍රතිපදාව එක එක ක්‍රමවලින් දේශනා කරලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දේශනා කරන්නේ මේ විදිහට. හැම දිනාටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කියුණු කරගෙන සමුදය ප්‍රහාණය කොට නිරෝධය සාක්ෂාත් කරගන්න ලැබේවා, දුක පිරිසිඳ අවබෝධ කරගන්නටත් හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදන් කරන්නට යෙදුනේ විනෝදිනී මෙන්ඩිස් මහත්මියගේ ආරාධනාවෙන්. ඉතින් අපි ආශිර්වාද කරනවා එතුමියට තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගන්නට, සසර වසනාතුරාවට කිසිවිටකත් මිත්‍යා දෘෂ්ටියකට නොඇටි ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද කරනවා. එතුමිය ඇතුළු එතුමියගේ සියලු දුවා දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් අභිවර්ධනය වේවා. තව තවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ දෙන්නට ලෞකික දියුණුව ආධ්‍යාත්මික දියුණුව සැලසී නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ පවුලේ හැම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයා පින් අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා ඥාතීන්ද පින් අනුමෝදම් කරමු. වගේම අපේ ධර්මශ්‍රවණය කර හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදම් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිගෘහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිතමැදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉතින් ආරාධනා කළා වූද ධර්ම දේශනා පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානි සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගනිමු. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා
චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.